Honorable Roshan Rana Singh, you have 14 minutes.
Mulasane Baro Kati Dukarna Mantri Tumani Visai Visihatara Ayavaye Pilibandava Adahas Dakvimedi Mama Petamenma ජනාධිපතිතුමාගේ අයවැය කතාවෙන්ම උකුට ගත්තා මම මේ උත්තරීතර පාර්ලිමේන්තුවේදී හැමදාම කියන එතුමත් මේ අවස්ථාවේදී සිහිපත් කරලා තිබ්බ කාරණයක්. තවදුරටත් අනුන්ගෙන් යැපෙන ජාතියක් බවට අපිට පත් වෙන්න බෑ. ඒ කාලේ අපි බ්‍රිතාන්‍යයටත් ණය දුන්නා. දැන් අපි ලෝකෙෙන්ම හිඟා කනවා. අපි හිඟා කන ජාතියක් බවට පත්වීම ආරම්භ වුණේ 1977. මම එතනදී කිසිම ආණ්ඩුවක් චෝදනාවකට ලක් කරන්නේ නැහැ. මේ අවුරුදු 45 පාලනය. ඒ හිටපු හැම නායකයෙක්ම ඒ ගත්ත තීන්දුව බොහොම සද්භාවයෙන් එතුමලා ගන්න ඇති කියන විශ්වාසය අපිට තියෙනවා. හැබැයි ඒ සද්භාවයෙන් ගත්ත තීන්දු අපේ රටට කොච්චර ගැළපුණාද? අපේ රටේ මහජනයායේ ගත්ත තීන්දුවල මහජනය අතරට ගත්ත තීන්දුවේ වැඩපිළිවෙල කුමක්ද කියන එක ගියාද? මහජනයා ඒ ආකාරයෙන් ක්‍රියාත්මක වුණාද කියන එක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ලෝකයේ අනිත් රටවල් වලට වඩා අපිට අංශ ගණනාවක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම අපේ කෘෂිකර්මාන්තය, ඒ වගේම කර්මාන්ත, සංචාරක කර්මාන්තය, සේවාංශය, මේ හැම පැත්තකින්ම ප්‍රධාන වශයෙන් අපේ රට දියුණු කිරීමේ හැකියාව අපිට එදත් තිබ්බා, අදත් තියෙනවා, මතුවටත් තියෙනවා. අපිට වැරදිච්ච තැන් මොනවද? වැරදිච්ච තැන් තමයි පොදු අභිලාෂයට වඩා පුද්ගලික අභිලාෂයට ගියා. ඒක අපි දැක්කා ඊයේ පෙරේදා ක්‍රිකට් මණ්ඩලයේ දූෂණ සම්බන්ධයෙන් කටයුතු කරද්දී. මොකද රටක් හිටගත්තේ මේ ක්‍රිකට් මණ්ඩලයේ දූෂිතයි ඉවත් කරන්න ඕන කියන එක. ඒ අතර අපි දැක්කා පොදු අභිලාෂයේ උනේක උනත් නෑ, දූෂිතය වුණත් ඒ අය හිටියත් කමක් නෑ කියන පුද්ගලික අභිලාෂයත් හිටියා. ඉන්නවා, තවමත් ඉන්නවා. එක්කෝ තමන්ගේ අතට මුදල් ටිකක් ලැබෙනකොට අර මස් කට්ට දෙන බල්ලා වගේ කීකරු වෙන තැනුත් තියෙනවා. මෙන්න මේ පුද්ගලික අභිලාෂය තමයි අපේ රට කඩා වැටීමේ ප්‍රධානම හේතුවක් විදියට මම කියන්නේ. මිත්‍රත්වයවත් ඥාතිත්වයවත් සහෝදරත්වයත් අදාළ නැහැ. පොදු ප්‍රතිපත්ති සහ පොදු අභිලාෂයක් යන්න ඕන. අපි ආණ්ඩු මාරු වෙන වෙලාවට ප්‍රතිපත්ති මාරු වුණා. ජනප්‍රිය අයවැය ගෙනාවා. ඉතිහාසයේ හැම වෙලාවකම ඡන්දයක් එනකොට ඒ ඡන්දෙට හරියන විදියට ගෙනාවා අයවැය. ඒ විතරක් නෙමේ, හිතුවා ඡන්දයක් ලං වෙනකොට මොනවා හරි දුන්නොත්, සල්ලි ටිකක් බෙදුවොත් අපි ඊළඟ ඡන්දෙ දිනනවා කියලා දිනපු දවස් ඉඳලා හොරකම් කරා. ඒක තමයි ඇත්ත කතා. හැමෝම නෙමෙයි. මේ කතාව හැමෝටම අදාළ වෙන්නේ නැහැ. හැබැයි මම එදා කිව්වා කිරි කලයට ගොම බින්දක් දැම්මහම කලේම විනාශයි. මේ පාර්ලිමේන්තු ඉන්නවා, මේ උත්තරීතර පාර්ලිමේන්තු ඉන්නවා, මුදලකට දේශපාලන ඉතිහාසයේ ඉඳලා තියෙනවා. මේ විතරක් නෙමෙයි, කිසිදු මුදලකට යට වෙච්ච නැති, තමන්ගේ වාසිය වෙනින් වැඩ කරපු නැති වැඩ කරන්න පිටිසක් හිටියා. හැබැයි වෙලාවකට ඒ අයගේ අදහස මතුවෙච්ච නැති වෙලාවල් තිබ්බා. එයා ගොළු වුණා, නිහඬ වුණා. අන්න ඒ තත්ත්වයක් අපේ රටේ විනාශයට බලපෑවා. 30 වසරක යුද්ධය මේ රට ආර්ථික වශයෙන් දැවැන්ත අගාධයකට ඇද දැම්මා. ඒකයි මුලින්ම නියපොත්තෙන් කඩන්න තිබ්බ දේ පොරවෙන් කපන තත්ත්වයට පත් වුණා. නිසි වෙලාවට අපි නිසි තීන්දු ක්‍රියාමාර්ග නොගැනීම, ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණේ දකුණේ අරගලෙත් එක්ක රට වහලා, බස් ගිනි තියලා, කෝච්චි ගිනි තියලා, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියලා ආර්ථිකය කඩා වැටුණා. 30 වසරක යුද්ධෙනුත් ඒ සාපේම ඇති වුණා. එමනම් අපි මේ දේශපාලනයේ නව ඊරාවක් සභාපතිතු වුණා. මේක අපි තේරුම් ගන්න ඕනේ. 20, 24, 20, 25 කියන්නේ දේශපාලනයේ නව ඊරාවක්. ඒක තේරුම් ගන්නේ නැතුව, මහජනයාගේ හදගැස්ම තේරුම් ගන්නේ නැතුව, මහජනයාගේ හදවතේ ඉඳලා දේශපාලනය නොකර ඉස්සරහට යන්න බෑ රටට. මෙන්න මේක තේරුම් නොගන්න තාක් කල් කනගාටුදායක තත්ත්වයක්. හැබැයි මහජනයා ඒකට ඉඩ තියන්නේ නැහැ. මේ මතාවේ සල්ලි වේදම් කළා ඡන්ද ගන්න බෑ. මේ මතාවේ ඡන්ද ගුණ්ඩු දීලා ඡන්ද ගන්නත් බෑ. ආයේ මහජනයා රැවටෙන්නේ නෑ. මහජනයාට නැවත රැවටෙන්නත් එපයි කියලා කියන. මහජනයා තේරුම් ගන්න ඕන මොන විදිය නායකයෙක්ද අපි බලයට ගේන්න ඕන, මොන විදිය මිනිස්සුද පාර්ලිමේන්තුවට යවන්න ඕන කියලා. මං දැක්කා කෝප් එකේ පැය දෙකයි තියෙන්නේ. මේ පැය දෙකේ කතා කරන්න ඕන මෙයාලා කරපු වංචා දූෂණ. මං දැක්කා මේ පැය දෙක කල් මරන්න එක්කෙනෙක් අහනවා දොස්තර කෙනෙක් ගැන, විනාඩි 40ක් අහනවා එක්කෙනෙක් දොස්තර කෙනෙක් ගැන. දොස්තරගේ විස්තර අහන්න ආව නම් මමත් කියලා දෙනවා. LPL එක අනුමැතියක් අරන් නැහැ. දූෂිත ප්‍රශ්න තියෙනවා අහුවද? නැහැ. T10 එක තිබ්බ අහුවද? නැහැ. ඇයි මෙහෙනුත් අරගෙන ICC නුත් සල්ලි ගත්තේ රට යන්න අහුවද? නැහැ. රට යන්න ජෝගි දාලා මෙච්චර වියදම් කරේ අහුවද? නැහැ. මේ කවුද මේ දොස්තර? කවුද යා ගිහින් මොනවද කර මේ වැල්වට අරන් අහනවා එතන? මේ වෙලාවකට මේක නාට්‍යයක්. රටේ හිතන් ඉන්න මිනිස්සු ගොන්නු කියලා. මිනිසු ගොන්නු කියලා හිතන් ඉන්නේ සමහරු. එකයි මම කිව්වේ නැවත මහජනයා රැවටෙන්නේ නැහැ. මම 2010ට ගිහිල්ලා බැලුවා ගරු මන්ත්‍රීතුමනි, සමස්ත වියදම බිලියන 1280යි 2010. සමස්ත ආදායම බිලියන 841යි. අද උද්ධමනය කොච්චරයිද? අද සමස්ත වියදම බිලියන 6978ක් වෙනකොට ජනතාවට ලොකු බදු බරකුත් දාන්න වෙලා තියෙනවා. විකල්පයක් නෑ. අපි බිත්තියට හේත්තු වෙලා IMF කොන්දේසියෙන් පිට යන්න ක්‍රමයක් නෑ. එක නිසා බිලියන 4127ක් අද බදුද වෙන, විශේෂයෙන්ම බදු කොහෙන් හෝ කර කියලා බද්දක් මත යන්න වෙන. එමනම් අපිට තියෙන්නේ නිෂ්පාදන ආර්ථිකය අපි හදන්නේ කොහොමද? තවමත් විදේශයෙන් ගේන භාණ්ඩ අපේ රටේ නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන යන්ත්‍රෝපකරණ ටික ගේන්නේ කොහොමද? වසර දෙකක් තුල මෙන්න මේ ආනයන සම්පූර්ණයෙන්ම නවත්තනවා. මේවා නිෂ්පාදන ඇති කරන්න ඕන කියන වැඩපිළිවෙල ගේන්නේ කොහොමද? ජාතික ප්‍රතිපත්තිය දැන් ගේන්න ඕන වෙලාවක්. ජාතික ප්‍රතිපත්තිය අනිවාර්යයෙන්ම ගේන්න ඕන වෙලාවක්. ජාතික ප්‍රතිපත්තිය ගේන්නේ නැතුව යන්න බෑ. අන්නේ ජාතික ප්‍රතිපත්තිය ගේන නායකයා සහ වැඩපිළිවෙල මොකද්ද? අන්න ඒක තමයි මේ රට දිනවන වැඩපිළිවෙල. ඒ ජාතික ප්‍රතිපත්තියක් ගේන්නේ නැත්නම් ඊළඟට අපි පාර්ලිමේන්තුව ඇවිල්ලා ඇති වැඩකුත් නැහැ. ඇවිල්ලා වැඩකුත් නැහැ. ප්‍රශ්නාර්ථ ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි වගකීම සහ වගවීම. වගකීම සහ වගවීම කොහෙද රටේ තියෙන්නේ? වගකීමකුත් නැහැ, වගවීමකුත් නැහැ. දඬුවමකුත් නැහැ. මෙන්න මේ තත්වය වෙනස් විය යුතුයි කියන එක විශේෂයෙන් මම මෙතන දිසිපත් කරනවා. ඒ වගේම තමයි ගරු කතායකතුමනි, ගරු මන්ත්‍රීතුමනි, ඊළඟට අපි ගත්තොත් ආයෝජන ගත්තහම අපි බලන්න ඕන මේ ආයෝජන ටික කරද්දි චීනයේ දියුණුවනේ මොන ක්‍රමවේදයටද
කියලා.
චීනයේ මම බැලුවා දලජාතික ආදායමේ, දලජාතික නිෂ්පාදනයේ, දලජාතික නිෂ්පාදනයේ ගත්තහම 40%කට වැඩි ප්‍රමාණයක් තියෙන්නේ සේවාංශය. සේවාංශය. ඒ අය නිෂ්පාදනයට වඩා සේවාංශය ඉලක්ක කරලා තියෙනවා. අපි සේදමාවතේ අපේ භූගෝලීය පිහිටීම අනුව සේවාංශයෙන් කොච්චර අපිට ඉහළට යන්න පුළුවන්ද? ඒකට අවශ්‍ය විධිමත් වැඩපිළිවෙල සකස් කිරීම සහ වැඩි වැඩියෙන් ආයෝජන ගේන්න අවශ්‍ය වෙනවා. කනගාටුවට කරුණු තියෙනවා. කවුරු කෙරුවත් පහුගිය කාලවල බුදුමාලා දන්නවා පෝට් සිටියක කොයි ආණ්ඩුව පටන් ගත්තත් අන්තිමේට උනේ ඒ වැඩේ අදටත් ප්‍රමාද වෙලා තියෙන පෝට් සිටිය වැඩේ නැවැත්තුවා. නවත්තලා ගිහිල්ලා ඉවරලා අවුරුදු ගාණක් ඇදිලා තවත් ඉඩම් ප්‍රමාණයක් දෙන්න උනා. ඊට පස්සේ එක රජයක් ආවා, පොහො ගුවන් තොටුපළ හැදුවා නෙළුම් මල. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුවේ මේක නෙළුම් මල. ඊළඟට යහපාලන ආණ්ඩුව ආපුහම මේක අරලිය කොරේ කරා. අරලිය කොලේ කරන්න මේකට තව ඩොලර් මිලියන 200ක්ද 250ක්ද වැඩි කරා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් වෙලා තියෙන්නේ නෙළුම් මලත් නැහැ, අරලිය කොලෙත් නැහැ. තව ගානක් දිසානායක මහන්ත දිසානායක මන්ත්‍රීතුමා තවත් වැඩි වෙනවා. මේක තමයි යථාර්ථය. මේක තමයි යථාර්ථය. ඒක නිසා පුද්ගලික අභිලාෂ නිසා වෙච්ච දේවල්, පුද්ගලික අභිලාෂ නිසා වෙච්ච දේවල්. ඒ වගේ මට මගේ විනාඩි දෙක තියා තප්පර 30ක්වත් ගියේ නැහැ. මට පොඩ්ඩක් දෙන්න වෙලාව. හරි. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ගත්තහම දැන් රාජ්‍ය ආයෝජනයි වැඩි වෙන්න ඕන. රජයකට ව්‍යාපාර කරන්න අවශ්‍ය නැහැ. හැබැයි රාජ්‍ය ආයෝජන වැඩි වෙන්න ඕන. අද උදාහරණේ පේනවා ලංකා හොස්පිටල්, ලංකා රෝහල. අද ඉහළ ලාභයක් ලබනෝ. ඒ තවත් දියුණු කරන්න ඕනේ, තව පුළුල් වෙන්න ඕන. මෙන්න මේ වගේ ව්‍යාපෘති යන්න ඕන. පුද්ගලික රාජ්‍ය ආයෝජනයක හවුල්කාරීත්වයක් එක්ක යන්න ඕන. සංචාර කර්මාන්තයේ දියුණු කරන්න අවශ්‍ය තීන්දු කඩිනමින් ගන්න ඕන. කඩිනමින් ගත යුතු වෙනවා. ගොඩාක් දේවල් තියෙනවා ගන්න බැරි වෙලා අපි ලත වෙන පසු වෙච්ච දේවල්. ඒ නිසා අපේ නීති පද්ධතිය කිසිම දින සීමාවක් නැහැ. ආයෝජනයකට ආපුවාම අනුමැතිය දෙන්න දින 14ද දින 7ද ඒක තියෙන්න ඕන. දැන් ජපානයේ ගියපුවාම අපි හඳුනුම්පත ගන්න ගිහිල්ලා ඉවරලා එයාලා තියෙනවා එක කාලයක්. පෑයි හෝ දෙකයි. ඒ පෑය ඇතුළත දෙන්න ඕන හඳුනුම්පත හදලා. එහෙම නැත්නම් ඔහු නිදහසට කරුණු කියන්න ඕන. ලියන්න ඕන උඩට පිටු දෙක තුන. වෙනවද නැහැ දුවදුව හදන්නේ. මට තප්පර මට විනාඩියක් දෙ. ඒක තමයි විශේෂයෙන්ම ඒ ශ්‍රම බලකායේ ශක්තිය. මෙන්න මේ විදිහට මේවා වෙනස් වෙනවා. මහජනයා වෙනස් වෙනවා. උඩ අපි කෙලින් හරියට යනවා නම් මහජනයාගේ ගමන හරියට එන්න සූදානම්. මහජනයා නිකන් කනව වෙනුවට වැඩ කරන්න මේ රටේ සූදානම් කියන විශ්වාසය අපිට තියෙනවා. වැඩ නොකර රට හදන්න බෑ. කවුරු හරි හිතනවා නම් මෙන්න උඹලා බලයට ගෙනාව දැන් හදපල්ලා කියලා හදන්න බෑ. හදන්න නම් වැඩ කරන්න වෙනවා, රටම වැඩබිමක් කරන්න වෙනවා. මෙන්න මේක තමයි අවසාන වශයෙන් මන්ත්‍රීතුමනි මේ වෙලාවේ කියන් තියෙන. ඒ නිසා මේ අයවැය අර්බුද මැද IMF කොන්දේසි මැද ජනාධිපතිතුමා ගෙනල්ලා තියෙනවා. අපි එතුමාට වගකීමක් පැවරුවේ මේක ස්ථාවර කරන්න. වැටලා තිබ්බ රට ස්ථාවර කරන්න. යම් ස්ථාවරයකට ගේන්න හැකි වෙලා තියෙනවා. මෙතනින් එහාට තියෙන්නේ අර මම කිව්වා වගේ වෙනස. මෙතනින් එහාට තියෙන්නේ ඉදිරිය කොහොමද ආර්ථිකය ගොඩනගන්නේ කියන එක, ඉස්සරහට යන්න. අන්නේ වැඩපිළිවෙල වෙනුවෙන් අපි අර ඉස්සල්ලා කිව්ව වගවීම, ජාතික ප්‍රතිපත්ති, ඒ වගේම දූෂණේ පමණක් නතර කරලා රටක් දියුණු වෙන්නේ නැහැ. හැබැයි දූෂණේ නතර වෙන්න ඕන. පුද්ගලික අභිලාෂ මත කරන වැඩපිළිවෙල නතර වෙන්න ඕන. මෙන්න මේ ටික ඉස්සරහට ගියොත් අපිට රටක් විදියට නැගිටින්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ඒ සඳහා අපි කටයුතු කරමුයි කියමින් මගේ අදහස් දැක්වීම හමාර කරනවා.
Thank you. Honorable Mayanta Disanayake, you have 7 minutes.
7 minutes?
Yeah.
7 minutes. My goodness. ගරු මුලාසන මන්ත්‍රීතුමනි, ඇත්තෙන්ම මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන අතිකරු ජනාධිපතිතුමා ඇත්තෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ අයවැයට සාමාන්‍ය විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන්නේ එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නැත්තම් පුහුට්ටුව. හැබැයි අද දේශපාලනය බැලුවාම ඒ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අනුව මේ හදලා තියෙන අයවැයට පක්ෂව ඡන්ද දෙන්නේ පොහොට්ටුවේ නැත්තම් රජයේ ඉන්න මන්ත්‍රීවරු. කරු මූලාසන සභාපතිතුමනි, ඇත්තෙන්ම බැලුවාම ගිය අයවැය දිහා අපි බලන්න ඕනේ. ඒ කියන්නේ 2023 අයවැය යෝජනා, අයවැය යෝජනා 77 69ක් ක්‍රියාත්මක කළා නැහැ. ඒකෙනුත් යෝජනා 25ක් දිහා ආණ්ඩුව බලලවත් නැහැ. එතකොට ගියා අයවැයෙන් යෝජනා 77ක් ඉදිරිපත් කළා, ඒකෙන් 69ක් ක්‍රියාත්මක කරේ නැත්නම්, 25ක් දිහා බැලුවේවත් නැත්නම් මේ අයවැයේ අනාගතයේ මොකද්ද වෙන්නේ කියන එක අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. මේ අයවැය අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළා තියෙන අයවැය ඇත්තෙම බලාපොරොත්තු වෙන්නේ ආණ්ඩුවට මුදල් එකතු කරා ගන්න ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම බදු හරහා තමයි ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ මේ අයවැය සාර්ථක කරගන්න. ඒකිනුත් බැට් බද්ද හරහා තමයි ගරු සභාපතිතුමනි බලාපොරොත්තු වෙන්නේ රජයේ ඒ මුදල් එකතු කරා ගන්න. ගරු සභාපතිතුමනි, ඇත්තෙන්ම මේ වැට් බද්ද හරහා ජනතාවට විශාල පීඩනයක් ඇති වෙනවා කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. වේල දෙකක් කාපු ජනතාව මේ අයවැය සම්මතුණයෙන් පස්සේ ජනවාරි මාසෙ ඉඳන් අනිවාර්යයෙන්ම එක් වේලක් කන ජනතාවක් බවට පත් වෙනවා. ඒකෙන් විශේෂයෙන්ම මන්ද පෝෂණය, ඒ කියන්නේ මැල්නියුට්‍රිෂන් අනිවාර්යයෙන්ම වැඩි වෙන අයක් බවට පත් වෙනවා කියන එකත් ඉතා කනගාටුවෙන් සඳහන් කරන්න ඕනේ. මුල්ලාසන මන්ත්‍රීතුමනි, මේ අවුරුදු අපි දැක්කා මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රෙට වෙච්ච දේ. සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාවැටෙනවා. කම්ප්ලීට් බ්‍රේක් ඩවුන් ඉන් ද හෙල්ත් සෙක්ටර්. ඒ වගේම බුද්ධි ගලණය, බ්‍රේන් ඩ්‍රේන්. මේ ගැන අපි විශේෂයෙන්ම විපක්ෂයෙන් අපි කතා කරා. අපේ නායක සජිත් ප්‍රේමදාස් මැතිතුමත් මේ ගැන විශේෂයෙන් කතා කරලා තියෙනවා. වෛද්‍යවරු, ඉංජිනේරු මහත්වරු, විශ්වවිද්‍යාල ආචාර්යවරු, මේ රටේ ඉන්න දක්ෂ තරුණ තරුණියන් මේ රට දාලා ඇරනවා. මං හිතන හැටියට මේ අයවැය දිහා බැලුවෙන් පස්සේ එන අවුරුද්ද වෙනකොට තවත් මේ රටේ දක්ෂ තරුණ තරුණියන් මේ රට දාලේයි. මොකද මේ අයවැයෙන් කිසිම සැලසුමක් නැහැ පිටරටින් ආයෝජනය කොහොමද අරගෙන ඉන්නේ කියන. ඒ ගැන සඳහනක් නැහැ. මේ රටේ ඉන්න තරුණ තරුණියන් බලයි අපිට මේ රටේ අනාගතයක් නැත්තම්, අපි බලාපොරොත්තු වෙන අනාගතය ලබා ගන්න බැරි නම් අපි මොකටද මේ රටේ ඉන්නේ කියන්නේ. ගරු සභාපතිතුමනි, ඒ වගේම අපි බලාපොරොත්තු වුණා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපති වුණායින් පස්සේ අදුම තරමේ ගිය ආණ්ඩුවේ කරපු වැරදි, විශේෂයෙන්ම සීනි වංචාව පොල්තෙල් වංචාවනි ඒ වෙච්ච හොරකං වලට අඩුම තරමේ යම් කිසි තරමට විසඳුමක් ලබා දෙයි ඒ හොරු අල්ලයි කියලා. හැබැයි ගරු මුල්ලාසන මන්ත්‍රීතුමනි ඒ පිළිබඳව කතාවක් නැහැ. මුල්ලාසන මන්ත්‍රීතුමනි අපි අද අහන්න ඕනේ කවුද මේ රටේ ආර්ථිකය කඩාවත්නන්ඩ මේ රටේ ඉතිහාස දිහා බැලුවම හොරකම් කරලා තියෙන කණ්ඩායම කවුද කියලා. ඒකට උත්තරයක් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ලබා දීලා තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ අධිකරණයේ තීන්දුව බැලුවාම මේ රටේ මිනිසුන්ට තේරෙනවා කවුද ආර්ථික ඝාතකයන් කවුද කියන එක. ඉතා පැහැදිලිව ඒ ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් ඒ වර්ඩික්ට් එකෙන් ලබා දීලා තියෙනවා. මේ රටේ ආර්ථිකයෙන් 30%, එහෙම නැත්නම් රුපියල් බිලියන 600කට වැඩි ප්‍රමාණයක් නැති කරේ කවුද, ඒකට වග කියන්න ඕනේ කවුද කියන එකත් මේ අවස්ථාවේදී අපි අහන්න ඕනේ. ඔව්, යම් කිසි තරමකට පඩිවැලි වැඩි කිරීමක් කළා තියෙනවා. හැබැයි ඒ පඩිවැලි කිරීමත් කරු මුල්ලාසන සභාපතිතුමනි එන අවුරුද්දේ අප්‍රේල් මාසෙන් පස්සේ තමයි ක්‍රියාත්මක කරන්න යන්නේ. හමුදාවට හමුදාවට පඩිවැඩි කිරීමක් දීලා තියෙනවා, උසස් වීම දීලා තියෙනවා. නමුත් පොලිසිය පිළිබඳව මේ අයවැයෙන් කිසිම සඳහනක් කරලා නැහැ ගරු මුල්ලාසන සභාපතිතුමනි. අලුත් විශ්වවිද්‍යාල හදනවා කියන එක සඳහන් කරලා තියෙනවා. අපේ නම් යෝජනාව තියෙන විශ්වවිද්‍යාල තව දියුණු කළා, ඒකේ ඉන්න ආචාර්යවරුන්ට ඒ අවශ්‍ය කරන පඩිවැඩි කිරීම ඒ වගේම පහසුකම් ලබා දීලා ඒ තියෙන විශ්වවිද්‍යාල දියුණු කරගත්තොත් හොඳයි කියන එක තමයි අපේ නම් යෝජනාව. ඒ වගේම තමයි ගොවි මහතුන් පිළිබඳව, කෘෂිකර්මය, වාරි මාර්ගය පිළිබඳව විශේෂ වැඩපිළිවෙලක් නැහැ. කරු වාරි මාර්ග අමාත්‍යතුමත් ඉන්නෝ. හැබැයි මේ රටේ 74%ක තියෙන වැඩි තියෙන මේ කෘෂිකර්මය පිළිබඳව ජනාධිපතිතුමාගේ නැත්නම් මුදල් ඇමතිතුමාගේ නැත්නම් රජයේ ප්‍රතිපත්තිය මොකද්ද කියන එක, වැඩසටහන මොකද්ද කියන එක මේ ආයවැයෙන් සඳහන් කළා නැහැ. ගරු මූලාසන මන්ත්‍රීතුමනි ඒ වගේම තා කෙටියෙන් විදුලි බිල, මේ රටේ හැම දෙයක්ම වැඩි වෙන අවස්ථාවේදී විදුලි බිලත් වැඩි කළා තියෙනවා. නමුත් ගරු මුල්ලාසන මන්ත්‍රීතුමනි සාමාන්‍යයෙන් ජල විදුලිය 20% විතර තමයි පාවිච්චි කරන්නේ මේ රටේ. හැබැයි දැන් ජලාශ පිරිලා පොළොන්නරුවේ ගරු ඇමතිතුමා මේ වැසි කාලයේ ජලාශ පිරිලා ඒ නිසා 60%ක් විතර ජල විදුලිය අපි පාවිච්චි කරනවා. අඩුම තරමේ මේ කාලේ හරි විදුලි බිල අඩු කරන්න රජයේ තීන්දුවක් ගන්න ඕනේ කියන එක, වැඩපිළිවෙලක් කරන්න ඕනේ කියන එක අපි මේ අවස්ථාවේදී අනිවාර්යයෙන්ම ඉල්ලීමක් කරනවා. ඒ වගේම තමයි විකල්ප විදුලි නිෂ්පාදන, සෝලා පැනල්. ඒ වගේම රජයේ තියෙන ආයතනවල සෝලා පැනල් හයි කළා අනිවාර්යයෙන්ම වැඩසටහනක් කරන්න පුළුවන් රජයට. ඒකට විශාල මුදලක් යන්නේ නැහැ. මේ වුණාට ඒ පිළිබඳ කිසිම සටහනක් නැහැ මේ අයවැයෙන්. ඒ වගේම ඇන්ටි කරප්ෂන් පිළිබඳව, ඒ කියන්නේ දූෂිත විරුද්ධව අපි හිතුවා මේ අයවැයෙන් යම් කිසි සඳහනක් අධිකාර ජනාධිපතිතුමා කරයි කියලා. හැබැයි ඉතා කනගාටුයි මේ රටේ දූෂණයට විරුද්ධව යම් කිසි වැඩපිළිවෙලක්. මොකද අයවැයක් කියලා කියන්නේ අයවැයක් කියලා කියන්නේ ගරු සභාපතිතුමනි රජයේ මුදල් පිළිබඳව ප්‍රතිපත්ති විතරක් නෙවෙයි, ඇත්තෙන්ම රජයේ ඉදිරි අනාගත ප්‍රතිපත්තිය වැඩසටහන් මොකද්ද කියන එක අයවැයකින් සඳහන් කරන්න ඕනේ. අවසන් වශයෙන් ගරු සභාපතිතුමනි මම කැමති කෙටි දෙයක් සඳහන් කරන්න, විශේෂයෙන්ම ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් පිළිබඳව. මේ පිළිබඳව මේ අයවැයෙන් කිසිම සඳහනක් කළා නැහැ. රජයේ බලාපොරොත්තු වෙන්නේ සිළුම රජයේ තියෙන ආයතන විකුණන්න. හැබැයි එහෙම විකුණනවා නම් ඉස්සෙල්ලාම පාඩු ලබන ආයතන විකිණීම පිළිබඳව අදහසක් දක්වන්න ඕනේ. ඒ වගේම what is the rationale behind construction of additional international airport when Sri Lanka already has 3 international airports? The Bandaranaike International Airport manages approximately 400 flights weekly, while Palali handles about 7 and Mattala about 3 to 6 flights per week. Who stands to gain from this 2 billion investment, Honorable Chairman? Could the funds be better utilized in a developing domestic airports to attract higher end tourism? Bhumi Stuti.
Thank you. Honorable Jagat Kumar, you have 8 minutes.
මුලසන මන්ත්‍රීතුමනි, මම ස්තුතිවන්ත වෙනවා 2024 අයවැය සඳහා මේ අවස්ථාව ලැබීම පිළිබඳව. ඒ වගේම විශේෂයෙන්ම අපි කවුරුත් දන්නවා මේ අයවැය හොඳ නරක කියන්න කලින් අපි ඉන්නේ ඉතාම ආර්ථික වශයෙන් අර්බුදයකට ලක්වෙච්ච අවස්ථාවක, මෙවැනි අවස්ථාවක අපිට ඉතාම හොඳ බලාපොරොත්තු වෙන අයවැයක් තියෙනවා නම් මං හිතන්නේ වැඩේ කාටත් ටිප්ටොප් කියලා කියන්න පුළුවන්. අපි කවුරුත් මෙතන විපක්ෂයවත් ආණ්ඩුවත් ඉන්න කවුරුවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ ජනතාවට හිතකර නොවන, බදු පිට බදුබර වැටෙන, ජනතාවගේ ප්‍රශ්න වැඩි වෙන, දරිද්‍රතාවය වැඩි වෙන, නැත්තම් මිනිසුන්ට විශාල පීඩාවකට පත්වෙන අයවැයක් ගේන ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් මන්ත්‍රීවරු කැමති වෙන්නේ නැහැ. අපි කවුරුත් කැමති, මොකද ජනචාතනන්දෙන් එන අය විදියට මේ ජනතාවගේ පොදු සුඛ විහරණය සහ අපේක්ෂා ඉෂ්ට කරන්න අපිට හැමෝටම ඕනේ කමක් තියෙනවා. නමුත් අවාසනාවකට අපි පහුගිය මාස ගානකට කලින් මේ රට බංකොලොත් වුණා කියලා ප්‍රකාශයට පත් කළා. ඒ වගේම අපි ආර්ථික වශයෙන් විශාල අර්බුද රාශියකට මුහුණ දුන්නා. ජාතියක් විදියට අපි අපේ පැත්තෙන් ඉටු කළ යුතු බොහෝ කරුණු නැවත වරක් අලුතෙන් සිතලා කල්පයුතු කළ යුතුව තියෙනවා. ඒ නිසා ජාතික ප්‍රතිපත්තිවලට මුල් තැන දීලා ජාතික අවශ්‍යතාවන්, ජාතික අපේක්ෂාවන් පිළිබඳව අවබෝධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් කටයුතු කළ යුතු මොහොතක් කියලායි අපි විශ්වාස කරන්නේ. එහෙම නැතුව අපි දෙපැත්තට බෙදිලා කුලල් කාගෙන ඒකේ හොඳ මේකේ නරක මේක ගන්න ඕන නම් එහෙම කියනවා නම් මේ ඒ පැත්තේ ඉන්න කණ්ඩායමටත් සම්පූර්ණයෙන් සුදුයි කියලා කියන්න බෑ. මේ පැත්තේ ඉන්න කණ්ඩායමටත් සම්පූර්ණයෙන් සුදුයි කියන්න බෑ. හැම ආණ්ඩුවකම ඉන්න බහුතරයේ කොයි හරි ආණ්ඩුවක ඉඳලා තියෙනවා. ආණ්ඩුවේ නායකයෝ අපි නොවුණත් අපි මේ කරපු පාප කර්ම වලට, අඩුපාඩු වලට, රට ඇදවැටීමට අපි වග කියන්නත් නෑ. අපි හොරකම් කරලා, වංචා කරලා, දූෂණය දීලා හම්බ කරගෙනත් නෑ. හැබැයි ඉතින් ඒ කොයි හරි තැනක අපිත් ඉඳගෙන හිටිය නිසා මේ අවුරුදු 3 මාර පාර්ලිමේන්තුව ඇතුලේ අපිටත් ඒකේ වගකීමක් තියෙනවා. ඉතින් ඒ නිසා අපිට ජනතාවගේ අපිලාෂයන් පිළිබඳව තියෙන ඕනෑකම මතු කරන වැර අරහිට මේත බෝල පාස් කරා කියලා ජනතාවගේ අපේක්ෂාව ඉෂ්ට කරන්න පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා දැන් මේ අවුරුද්දේ අපේ ආදායම, රාජ්‍ය ආදායම බලාපොරොත්තු වෙලා තිබුණා රුපියල් බිලියන 3415. නමුත් අපිට ලැබිලා තියෙන රුපියල් බිලියන 2410යි. ආදායම අපි මේ අවුරුද්දේ තාම මේ අවසාන මාස වෙනකොටත් එකතු කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ තමයි අපේ මේ අයවැය ඒටත් වඩා වැඩි ලක්කමක් එක කියන්නේ. නමුත් අපිට අපේක්ෂා තියෙන එක හොඳයි, වඩා හොඳ සහ සුබවාදී බලාපොරොත්තු තමයි අපි ජීවත් කරන්නේ, අපිව තවත් උද්දීපනය කරන්නේ. නමුත් අපිට තවම සමහර විට පක්ෂය කියන සමහර කාරණා ඇත්ත. අපිට මේකේ ගිය අවුරුද්දේ කියපු අයවැය තිබුණ සෑහෙන කාරණා ප්‍රමාණයක් තියෙනවා. කෙසේ වෙතත් මම හිතනවා මේක යම් සුබදායි දේවලුත් නැතුව නෙමෙයි. දැන් මේ රටේ රජයේ සේවකයෝ කියන්නේ ස්ථිර යම් නිශ්චිත වැටුපක් ගන්න මිනිස්සු. ඒ අයට මේ අමාරුකම් මැද්දේ කියලා වැටුප් වැඩි නොකර හිටියනම් රුපියල් 1000කින් 2000කින් වැටුප් වැඩුණා නම් බරපතල ප්‍රශ්නයක්. ඉතින් මේ අර්බුද අස්සේ හරි රුපියල් 10000කින් වැටුප් වැඩි කිරීමේට ගත්ත තීන්දුව ඉතාම වටිනවා. ඒ වගේම තමයි යම් යම් කාරණා වලට යම් මුදල් වෙන් කිරීම කරලා තියෙනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. මොකද අපි රටක් විදියට වැඩලා තියෙන තත්ත්වයේ තුල මේ මට්ටමින් හරි යම් සහනයක් දෙන්න ඕන. දැන් ගොවින්ගේ ඉඩම් අයිතිය ලබා දීම සඳහා කටයුතු කරනවා කියලා ජනාධිපතිතුමා අපරොන්දුනා. ඒ සඳහා මිලියන 2000ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම වතුකරේ ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දෙන මිලියන 4000ක් වෙන් කරලා තියෙනවා. බිම්සවී වැඩසටහන පුළු කරලා ඒ ඉඩම් අයිතිය වෙනුවෙන් බිලියන 600ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම විමධ්‍යගත අයවැය වැඩසටහන ඇතුළේ පාදිසි ලේකම් කොට්ටාස මට්ටමින් සංවර්ධනය, ඒත් ගාමීය ජනතාවගේ අවශ්‍යතා කරන්නේ ආණ්ඩුවද විපක්ෂයද කියනවට වඩා පොදු කාරණාවක් විමධ්‍යගත කියලා මන්ත්‍රීවරුන්ට රුපියල් ලක්ෂ 100 200 හරි ඒ අයටත් විපක්ෂ පක්ෂ නැතුව දෙනවා නම් මම ඒකට හරි කැමතියි. ඒක දිය යුතුව තිබුණා. කෙසේ වෙතත් මේක ඇතුළෙත් යම් මට්ටමකට සංවර්ධන කටයුතු ප්‍රමාණයකට මුදල් වෙන් කරලා තියෙනවා බිලියන 11250ක මුදලක්. ඒ වගේම කඳු රට සංවර්ධනය සඳහා කඳු රට ප්‍රදේශයේ දුක් විඳින පතු ජනතාව සඳහා බිලියන 10000ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ගාමීය මාර්ග නඩත්තුව සහ කළමනාකරණයට බිලියන 10000ක් මම මේ කියාගෙන ආවේ. යම් ප්‍රමාණයකට මේවා තුල ඇන හිටලා පහුගිය අවුරුද්ද දෙකේ ඇන හිටලා තිබුණු වැඩ කොටස් ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කරන්න ආරම්භ කරලා තියෙනවා. හැබැයි මේක හොඳම ආයවේද මේක තමයි සුපිරි ආයවේ කියලා අපි කාටවත් කියන්න බෑ සතුටු වෙන්න බෑ. මේට වඩා හොඳ තැනකට යන්න ඕනේ. ඒ සඳහා ඇත්තටම අපි නිෂ්පාදන ආර්ථිකයක් සඳහා ඒ වගේම අපනයන අභිමුඛ ආර්ථිකයක් සඳහා යම් වැඩසටහනක් කරන්න ඕනේ. මේකේ ඒ සඳහා යම් දිරිගැන්වීම් තියෙනවා. නමුත් ඒක ප්‍රමාණවත්ද කියලා ප්‍රශ්නයක් කාටවත් තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් පවතිච්ච තත්ත්වෙත් එක්ක අපිට පැය 13ක් විදුලිය නැතුව ගෑස් නැතුව තෙල් නැතුව විශාල ආර්ථික අර්බුදයක් මැද්දේ ඉඳලා මෙවැනි හරි ආයවැයක් ඉදිරිපත් කළ යම් සහනයක් ලබා දෙන්න පුළුවන් වීම ගැන මම සතුටු වෙනවා. ඒ වගේම පෞද්ගලික අංශකේ සේවකයෝ අපි අතහැරලා තියෙනවා. 160කට වැඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ ඉන්නවා. ඒ අයගේ අභිවෘද්ධිය ගැන හිතන්න ඕනේ. ඒ වගේම හෙටරපන්තිතුමා කිව්වා මේ අස්වැසුම ලබා දීලා තියෙන දේශපාලනය කියලා. මම දිගින් දිගටම අස්වැසුමට වැඩපිළිවෙලේ අඩුපාඩු පෙන්වලා දෙන කෙනෙක්. ඒ නිසා මම එතුමාලට කියන්න ඕනේ අස්වැසුමේ කිසිම දේශපාලනයකුත් නැහැ, මානව හිතවාදී කමකුත් නැහැ. ලක්ෂ ගණනක් අඩු ආදායම් ලබන ඒ වගේම සුසුකම් තියෙන අන්ත අසරණ වෙච්ච අයගේ සහනාධාරයේ අස්වැසුම නිසා අහිමි වෙලා තියෙනවා. ඒ වගේම නුසුදුසු ලක්ෂ ගණනක ඉහළ ආදායම් තියෙන විශාල රැකියාවල ඉහළ ආදායම් ලබන තැන්වල ඉන්න රජයේ සේවයේ ඉන්න වතු තියෙන සමහර අයට අස්වැසුම ලබා දෙනවා. ඒ නිසා මේකේ එහෙම දේශපාලනයක් හොයලත් නැහැ. ඒ වගේම ඇත්ත සුදුසු හොයලත් නැහැ. ඒ වගේම මේකේ දුප්පත්කම නැති කිරීමේ වැඩපිළිවෙලකුත් අස්වැසුම නැහැ. අස්වැසුම ඇත්තටම මාසිකව කාලා එතනින් වැසිකිළියට ගියාම ඉවර වෙන වැඩක් විදියටයි තියෙන්නේ. නමුත් ඒක වුණත් හරි විදියට තාම කරලා නැහැ. දැනටත් මුලින් කිව්වා ලක්ෂ 20කට දෙනවා කියලා. තාමත් මන් දන්න විදියට ලක්ෂ 11කට විතර දීලා තියෙන්නේ. දීපු අයගෙත් සමහරට තාම සානාධාරයක් ගන්න බැරුව ඉන්නවා. ඒ වගේම සමෘද්ධි ව්‍යාපාරය හරහා සානාධාර ලැබිච්ච විශාල පිරිසකටත් මේ ඒත් අන්ත අසරණ මිනිස්සු හිටියේ ඒ සානාධාරය ලැබිලා නැහැ. ඒ වගේම ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි මෙතනදි වෙච්ච විශාල අසාධාරණ නිසා අවැඩ තමයි අස්වැස් සමෘද්ධි ව්‍යාපාරයේ සියලු කටයුතු සඳහා ලබා දුන්නේ බිලියන 60යි. නමුත් අස්වැස්සුමට ජනාධිපතිතුමා කියන විදිහට තුන් ගුණයක් වැඩි කරලා තියෙනවා. තුන් ගුණයක් නෙමෙයි හතර ගුණයක් වැඩි කරලා තියෙනවා බිලියන 206ක්. හැබැයි අස්වැස්සුමෙන් කිසි කෙනෙකුට අස්වැස්සුමක් නැහැ. මං හිතන්නේ නැහැ ආණ්ඩුවට ඡන්ද නෙමෙයි ආණ්ඩුවට කිසි අස්වැස්සුලක් එන්නේ නැහැ. ඒ නිසා ඒකේ අඩුපාඩු නිවර්ද කිරීම නම් මං හිතන්නේ ආණ්ඩුව වහවා කළ යුතුව තියෙනවා. ඒ වගේම මේ පඩි වැඩි කිරීමේ ඇතුළත් මට කියන්න ඕන දැන් පඩි වැඩි කිරීම අප්‍රේල් වල වැඩි කිරීම හොඳයි. අප්‍රේල් වල ගෙවන්නේ මට විනාඩියක් දෙන්න. අප්‍රේල් වල ගෙවන්නේ ඒ ගෙවනකොට ඒ අතරේ වැටුප් වැඩිවීමත් එක්ක වැඳපු අනද්දරු අර මුදල්ට 102ක වැඩි ප්‍රමාණයක් අය කරනවා රජය. එතකොට ජනවාරි මාසයේ වැඳපු අනද්දරු වැටුපට අර මුදලට ගත්ත රුපියල් 106 8 වෙනවා. හැබැයි වැටුප වැඩි වෙන්නේ අප්‍රේල් නම්. එතකොට දැන්ට ලැබිච්ච වැටුපට වඩා අඩු වෙනවා. ඉතින් ඒ නිසා රජයේ අවධානය මුදල් අමාත්‍යාංශයේ අවධානය ඒකට යොමු කරන්න ඕනේ. එහෙම නැත්නම් තියෙන වැටුපත් ජනවාරි අඩු වෙන තත්යකටයි පත් වෙන්නේ. ඒ වගේම මේ අස්වැසුමේ අඩුපාඩු ටික නිවැරදි කරලා මේ රටේ ඉදිරි කටයුතු කරන්න ඕනේ. ඒ වගේම ක්‍රිකට් ආයතනය තුල කතා කරනකොට ඊයේ කෝප් එකට ඇවිල්ලා ක්‍රිකට් ආයතනය අය කිව්වා ඒගොල්ලෝ ප්‍රසම්පාදක ආදාමයටයි ඒ වගේම අනුව කටයුතු කරන. හැබැයි විකනකාධිපතිතුමාගේ වාර්තාව පැහැදිලිව කියලා තියෙනවා ප්‍රසම්පාදනයක් කොහෙවත් තිබිලා නැහැ. ඒ වගේම තමයි හොරකම් දූෂණය සහ විශාල මුදල් අයථා විදියට තමන්ගේ පුද්ගලික දෙපළ. එතුමා කිව්වා පුද්ගලික කම්පැනියක් වගේ මේ රට වෙනුවෙන් ලැබෙන මුදල් පුද්ගලික කම්පැනියක් වගේ යොදව ගන්න එක බරපතල වරද්දක්. ඒ නිසා මේ ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රිකට් මණ්ඩලයේ පිළිබඳව අපි වහම ක්‍රියාත්මක වෙලා පක්ෂභේදයෙන් නැතුව ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් මේක නිවැරදි කරන්න ඕන. එහෙම නැතුව මේක අධිකරණයට විතර බාර දීලා නිවැරදි කරන්න පුළුවන් වෙන්නේ ඒක. ඒ වගේම අපිට ජාතික ක්‍රීඩාව විදියට නැත් ජාතික ක්‍රීඩාව ක්‍රිකට් නොවුනත් ජාතික ක්‍රීඩාවක් විදියට රටේ මිනිස්සු විශ්වාස කරන ක්‍රිකට් හැමෝම ආදරය කරනවා. ඒ නිසා ඒ සඳහා වැඩපිළක් හදන්න ඕන. බොහොම ස්තුතියි.
Thank you. Honorable Jayant Samarveera, you have 16 minutes.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රට ඉතිහාසයේ ඉතා බිහිසුණුම ආර්ථික සමාජ සංස්කෘතික දේශපාලන අර්බුදයකට මුහුණ දීලා ඉන්න වෙලාවක මේ රටේ ජනයා නොමැරි මැරෙන වෙලාවක තවත් අයවැය විවාදයකට අපි අද සහභාගි වෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි මොනව කතා කළත් අද අපට ඔබ අප සැමටම ගමේදී හමු වෙන්නේ මගේදී තොටේදී රටේදී හමු වෙන්නේ මොන වගේ මිනිස්සුද? ඒ තුන් වේල කාපු මිනිහට දෙවේල කන්න බෑ. දෙවේල එකවේලට අඩු කරලා එකවේල හාමතේට අඩු වෙලා හාමතේ සාගතය පොදු උරුමයක් බවට පත් වෙලා අපට මුණ ගැහෙනවා බෙහෙත් නැති රෝගීන් අපට මුණ ගැහෙනවා පොත්පත් පෑන් පැන්සල් නැති ශිෂ්‍යාධාරය නොලැබුණු ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් අපට මුණ ගැහෙනවා ව්‍යාපාර වැහි ගිය කර්මාන්තකරුවන් ව්‍යාපාරිකයන් අපට මුණ ගැහෙනවා අස්වැන්න පාළු වෙච්ච තිබුණු සොච්චන් අස්වැන්නත් විකුණ ගන්න බැරි වෙච්ච ගොවියෝ අප කතා කරනවා මහා පරිමාණ වංචා දූෂණ නාස්ති ඉහළ සිට පහළටම ගිය මහා හොරකම වංචාව දූෂණය සම්ප්‍රදාය වෙච්ච රටක් ගැන මිනිස්සු නොමිනිසුන් වෙනවා එකෙකුට එකෙක් නැති සමාජයක් අපි ඉස්සරහා මැවෙනවා මිනිස්කම පෑල දොරින් පලා ගිහිල්ලා දවස ගානේ අමනුස්සකම වැඩෙන සමාජයක අපට ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබෙනවා මේක ගත්තොත් සැබවින්ම අපායක් තමයි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි දැන් අපි හොයන්න ඕනි මේ රට මේ අපායට ඇද වැටුනේ කොහොමද කියලා අර කීමණක් තියෙනවා වලකට වැටෙන්න ඕනෙලු මොලේට ලාභයක් ගන්න වලකට වැටීම මොලේට ලාභයක් වෙන්න නම් ඒ වලේ වැටුණු විදිය අපි හොයන්න ඕනේ තේරුම් ගන්න ඕනි ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි එහෙම නැතුව ඉදිරිපත් වෙන අයවැය වලින් මේ වගේ අර්බුද වේලාවක අර්බුද සමයක එහෙම නැතුව සිදු කරන අයවැය විවාද සාකච්ඡා වලින් මේ රට වැටි තිබෙන මේ ඛේදනීය ඉරණමෙන් ගොඩ ගන්න අංශු මාත්‍රයකවත් පුළුවන්කමක් හැකියාවක් ලැබෙන්නේ නැහැ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට ඉදිරිපත් කරපු මේ අයවැය කියවද්දී ඒක ඉතාම රසවත් සාහිත්‍ය කෘතියක් වගේ පේනවා. බුද්ධ දේශනාව උපුටලා තියෙනවා. සුගතපාල සිල් වගේ මරාසත් නාට්‍ය උපුටලා තියෙනවා. හෙන්රි ජයසේනයන්ගේ හුණුවටේ කතා උපුටලා තියෙනවා මේ වාගේ වයිවාරන්න උපුටා ගැනීම උපමා උපමේයන් අලංකාරයන් සහිතව ඉතා මැනවින් ගෙතු පබැඳු සාහිත්‍ය කෘතියක් වගේ මේක පේන්න තියෙනවා. ඒ වගේම ගරු මුලස්සනාරූඪ මන්ත්‍රීතුමනි එතුමා මේ රට මේ වැටී තිබෙන අභාවාචක ඉරණමෙන් ගැලවිලා තියෙනවා. එතුමා එක නිදොස් කොට නිදහස් වෙච්ච කෙනෙක් හැටියට තමයි මේ අයවැය සම්පාදනය කොට මුදල් අමාත්‍යවරයා හැටියට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ අපා සහගත ගමන අපායට යන ගමන ආරම්භුනේ කවදද? කවුරුන් විසින්ද? මේකට උත්තරේ හරියට අපි හොයාගන්න ඕනේ. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපේ රට 977 වෙනකොට ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කාටවත් හොරුයි කියලා කිව්වේ නැහැ. දැන් කලුතර දිස්ත්‍රික්කයේ හිටිය එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වීඑල් විජේමාන්න කියලා. ඒ වගේම ලංකා සම සමාජ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් හිටියා ශාම්ලි ගුණවර්ධන කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු හිටියා දයාටි පැස්කුවල් කියලා. මේ කවුරුත් හොරු නෙමෙයි මහත්තුරු. අද ගත්තොත් 225ටම ජනතාවගේ දබර කියලා දික් වෙලා තිනවා හොරු කියලා. මෙහෙම වුණේ කොහමද ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි? අයවැය පරතරය ගත්තොත් දවස ගානේ මෝරනවා. අයවැයෙන් අයවැයට පිමිපිට පිනිපැන පැන ඉස්සරහට එනවා. ගෙවුම් ශේෂය ගත්තොත් දවස ගානේ පිමිපැන පැන 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 ලොකු වෙනවා. ඍණවැවි ඉස්සරහට එනවා. විනිමය අර්බුදය දවස ගානේ ලොකු වෙනවා. පිමිපැන පැන ඉස්සරහට එනවා. රුපියල දවස ගානේ මස්ත බාල්දු වෙනවා. ණය බර එන්න එන්න වැඩි වෙනවා. උප නූපන් දරුවෝ හැමෝම ණයකාරයෝ බවට පත් වෙනවා. වෙළඳ ශේෂය දවස ගානේ අයවැයෙන් අයවැයට වැඩි වෙනවා. වැඩි වෙවි ඉස්සරහට එනවා. ජනයාගේ ජීවිත එන්න එන්න ඇකිලෙනවා. අද ලයිට් තියෙනවා තමයි. හැබැයි ගරු මුලාසන අරූඩ මන්ත්‍රීතුමනි ඔබතුමත් දන්නවා මාත් දන්නවා අපේ ගමේ ලයිට් බිල ගෙවා ගන්න බැරුව ලයිට් කපලා පවුල් කීයක් ඉන්නවද කී දහක් ඉන්නවද ලයිට් කපපු පවුල් මේත් නැති රෝගීන් අපිට හම්බ වෙනවා මේ කියන උද්දමනය අඩු වෙලා තියෙනවා කියලා බෙලන්දපොලට ගියොත් ඒක පිම් පැනලා ඉස්සරහට ඇවිල්ලා තියෙන බව පේනවා මේ විදිහට මේ අභාවාශික අධ්‍යක්ීමට ගොදුරුනේ කොහමද මූලාසන අරූඩ මන්ත්‍රීතුමනි නවසිය මම හොයලා වැළුවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියන කතාව එතුමා කියනවා අපි පීල්ලට තිබ්බා අපායෙන් ගොඩට ගන්නවා මේරට මේ ආයවැය මාර්ගයෙන් අපි යන්නේ ගොඩට කියලා මම ඉතා පැහැදිලිව කියන්න ඕනේ ගරු මූලාසන අරූඩ මන්ත්‍රීතුමනි කවුරු කොහොම කිව්වත් අපේ රට මේ වැටිලා තිබෙන මේ බිහිසුණු ආර්ථික අර්බුදයට මේ සමාජ සංස්කෘතික අර්බුදයට මේ අපි කවුරුත් අත්විඳින ඉතාම අප්‍රිය ජීවිත තත්ත්වයට අද ජීවතුන් අතර ඉන්න අයගෙන් වග කිය යුතු පළමුවෙන්නම් කවුරුවත් නෙවෙයි වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතකොට තමයි අද ජීවතුන් අතර ඉන්න අයගෙන් මේකට වග කියන්න ඕනේ. අපි කියන්නේ ඒක සහේතුකව. එතුමා හරියට ගෝඩාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිව කමට වැඩවලන ජනාධිපති කමට වෙනත් ලෝකයකින් ප්‍රතිබූර්ත කරපු කෙනෙක් හැටියට තමයි මේ ආයවැය ඉදිරිපත් කළා. ඉතිහාසයට දබර ගිල දික් කළ විවේචනය කරන්නේ. අපි දන්නවා එතුමා 977 ඉඳන් මේ රටේ කැබිනට් අමාත්‍යවරයෙක් අවුරුදු 47ක් කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට වගකීම් උසුලපු කෙනෙක් විධායකයේ වගකීම් උසුලපු කෙනෙක් තුන් වතාවක් මේ රටේ ජනාධිපති දෙවතාවක් මේ රටේ අගමැති වෙච්ච කෙනෙක් දැන් ජනාධිපති අවුරුදු 47ක් මේ රටේ කැබිනට් එකේ වගකීම් උසුලපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා කියනවා අපිට ඇවිල්ලා මේ ඉතිහාසය 75 වසරක ඉතිහාසයේ ආපු ගමන වැරදි කියලා. වැරදි නම් ඒ වර්ධේ පුරෝගාමී කොටස්කරුවෙක් එතුමා. අද ජීවතුන් අතර ඉන්න අයගෙන් පුරෝගාමී රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමලා තමයි මේ රට මේ අපාග සහගත ගමනට මේ අපායට යන මගට ප්‍රවිෂ්ඨ කළේ 977 දී. ඒ ප්‍රවිෂ්ඨ කරනකොට ගරු මුලාසන අරූඩ මන්ත්‍රීතුමනි අපේ රටේ මම කියන්නම් අද තිබෙන දාර්ශනික කීපයක් ඇතුලෙන් කොහොමද එදා තිබුණේ එදා සහ අද කියලා. එදා ගරු මුලාසන අරූඩ මන්ත්‍රීතුමනි එක දාර්ශනිකයක් ගත්තොත් එදා රනිල් වික්‍රමසිංහ මහත්තයාට එයාගේ මාමට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාට මේ රට බාර දෙද්දී අපේ රටේ වෙළඳ ශේෂය ධන ඩොලර් බිලියන 40.9යි. වෙළඳ ශේෂයේ ධන ශේෂයක් තිබ්බේ ඩොලර් බිලියන 40.9ක. ඒ වගේම ගෙවුම් ශේෂය එදා ධන ඩොලර් මිලියන 360.9යි. වෙළඳ ශේෂයේ ධන ඩොලර් මිලියන 40.9යි. ගෙවුම් ශේෂය ගත්තත් ඩොලර් මිලියන 308.9යි. දැන් අද මොකද වෙලා තියෙන්නේ? 2022 වෙනකොට වෙළඳ ශේෂයට මොකද වෙලා තියෙන්නේ? මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයා ගමන. ඒ ගමනේ කෙලවර. ඒ ගමනේ තර්කානුකූල ප්‍රතිඵලය මොකද්ද වෙලා තියෙන්නේ? වෙළඳ ශේෂය 2022 දී ඍණ ඩොලර් මිලියන 5184.6යි. ගෙවුම් ශේෂය ඍණ ඩොලර් මිලියන 2806.1යි. ඕන් තත්ත්වේ. වෙළඳ ශේෂය පැටවු ගහලා පිමි පැනලා ඉස්සරහට ඇවිල්ලා ධන ඍණ වෙලා ඍණ පිමි පැන පැන ඉස්සරහට ඇවිල්ලා 5184.6ක් වෙලා ඩොලර් මිලියන 40.9 මිලියන ඩොලර් මිලියන 40.9 ඩොලර් මිලියන 5184ක් දක්වා මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කැබිනට් අමාත්‍ය ධූර වගකීම් දරන ඉන්න කාලේ අගමැති වගකීම් ඉන්න දරන කාලේ මේන් ඉස්සරහට ඇවිදilla. ගෙවුම් ශේෂය ධන 308.9 ඩොලර් මිලියන 2806.1ක් දක්වා පිම්මි පැන පැන ඉස්සරහට ඇවිල්ලා. දැන් මේ දාර්ශනික දෙක ගත්තොත් කවුද මෙතෙන් මේ රට තල්ලු කළේ? මේ තල්ලු කළේ තල්ලු කරපු මහත්තුරු දැන් අපිට කියනවා ඇවිල්ලා මේ ඉතිහාසය හැමෝම වක්‍යන්ට ඕනි කියලා නෑ. බඳුලගුණවර්ධන ඇමතුමත් කිව්වා මේකට හැමෝම වක්‍යන්න ඕන කැලණි කියලා සමාව ගන්න ඕනි කියලා නෑ. මේකට හැමෝම වක කියන්න ඕනේ නෑ. මේ අපා සහගත ගමන ගැන 1977 දී මේ රට මේ ආර්ථික මූලෝපාය හඳුන්වා දෙනකොට මේ ණය කර කර කන ආර්ථික මූලෝපාය, දේශීය නිෂ්පාදනයේ අඩාල කරන ආර්ථික මූලෝපාය, රාජ්‍ය සම්පත් කුණු කොල්ලට විකුණා දමන ආර්ථික මූලෝපාය, මේ රටේ සංස්කෘතික හරබද්ධදී විනාශ කරන ආර්ථික මූලෝපාය, අපේ රටේ ගහට කොළට වැව ඇලට දොලට සතා සීපාවට ආදය කරන මිනිහා වෙනුවට නොමිනිසා නිර්මාණය කරන බල්ලොමරලා හරි සල්ලි හම්බ කරන ආර්ථික මූලෝපාය හඳුන්වා දෙනකොට මේ රටේ මානවවාදී විද්වතුන්, ප්‍රගතිශීලී බුද්ධිමතුන්, වාමවාදී ප්‍රාමාණික උගතුන් කිව්වා මේක මේ රට ඔරොත්තු දෙන ආර්ථික මොඩලයක් නෙමෙයි, ආර්ථික මූලෝපායක් නෙමෙයි, ආර්ථික මාදිලියක් නෙමෙයි, මේ රට මේ ගමන කෙලවර වෙන්නේ මහා විශාල විශාලව මහනුවරකින් කියලා. ඒ නිසා දැන් එකක් මේ ලෙඩේ හදපු මේ ආර්ථික අපාසහගත තත්ත්වයකට මේ රට වට්ටපු වෙදා විසින්ම කියනවා මේක සුව කරනවා කියලා. ලෙඩේ හදපු මිනිහම කියනවා සුව කරනවා කියලා. පුළුවන් විශ්වාස කරන්න බෑ. ඒ වගේම ඒ ලෙඩේ හදන්න දීපු බෙහෙත්ම ගෙනල්ලා කියනවා මේකෙන් හොඳ වෙනවා කියලා. හොඳ වෙනවද නෑ? අපි අහලා තියෙනවා ගරු මුලාසන අරුඩ මන්ත්‍රීතුමනි කියමනක් තියෙනවා, ඉතිහාසයේ එක්වරක් සිදුවක් නැවත යලි යලි සිදුවෙනවා නම් මේ එක්ක ඛේදවාචකයක් නැත්තම් සරදමක් කියලා. මේ සිදුවෙන්නේ කුමක්ද? මේ ඉතිහාසයේ එක්වරක් සිදු වූවක් නැවතත් යලි යලිත් සිදුවෙන අත්දැකීමකටයි මේ අපි මුහුණ දීලා ඉන්නේ. එහෙනම් ඒක ඛේදවාචකයක් නැත්තම් සරදමක්. දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ අපිට ගේන්නේ ඛේදවාචකයක්. මයිදා සහතික කොට කියනවා මේ උත්තරීතර සභාව හමුවේ අද 2024 ආයවැය විවාදයේදී මේ ගෙනත් තිබෙන ආයවැය ලේඛනය අප පෙළන මේ කිසිදු ජඹුරු සමාජ ආර්ථික සංස්කෘතික ප්‍රශ්නයකට කිසිදු උත්තරයක් නෙවෙයි. මේක තව අලුත් ප්‍රශ්නයක් මිසක් උත්තරයක් නෙවෙයි. මේකෙන් මේ රට මේ වැටී තිබෙන අපායෙන් ගොඩ ගන්නවා නෙවෙයි, මේ ගමන වැටී තිබෙන්නේ අපායෙන් අවීචි මහ නරකාදියට කියන එක ඉතාම පැහැදිලියි. ඇයි අපි එහෙම කියන්නේ? දැන් තමුන්නාස දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කාලේ තමයි මේ රටේ විදේශ විනිමය අර්බුදයේ පහුගිය කාලේ ආවා. ඒකයි අපිට තෙල් නැති වුණේ, ඒකයි අපිට ගෑස් නැති වුණේ, ඒකයි අපිට විදුලිය කපන්න සිද්ධ වුණේ. මේ විදේශ විනිමය අර්බුදය ආවේ කොහොමයි කරු මුලස්සන අරුඩ මන්ත්‍රීතුමනි? අපනයන ආදායම් අද ලංකාවට ගේන්නේ නැහැ. ඇයි එහෙම වුණේ? රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා 2015-19 ආණ්ඩුව කාලේ මේ රටේ විදේශ විනිමය නීතිය වෙනස් කළා. එතුමා රවි කරුණානායක තමන්ගේ මුදල් අමාත්‍යවරයා ලව්වා. එදා මේ රටේ අපනයන ආදායම් මාස 6ක් ඇතුළත ලංකාවට ගේන්න ඕනේ. 1953 අංක 12 දරන විනිමය පාලන පනත අනුව අපනයන ආදායම් පිටරට තියන්න පුළුවන් යම් අපනයනයක් කළොත් මාස 6ක් ඇතුළත ලංකාවට ගේන්න ඕනේ. නොගෙන આવොත් ඒක අපරාධමය වරදක්, සිරදඬුවම් ලැබිය යුතු වරදක්, දඩකන වරදක්. ඒ නිසා අපනයන කරුවෝ හැමෝම තමන්ගේ අපනයන ආදායම් ටික ලංකාවට ගෙනාවා. දැන් මොකද උනේ? ජාවාරම් කාරින්ගේ ඉල්ලීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමන්ගේ මුදල් අමාත්‍ය රවි කරුණානායක මැතිතුමා ලව්වා. 1953 අංක 12 දරන විනිමය පාලන පනත වෙනස් කරනවා, සංශෝධනය කරනවා. මේ පාර්ලිමේන්තුවේ අද අපි එදා ඒකට විරුද්ධ වෙද්දී සංශෝධනය කරනවා 2017 අංක 24 දරන විදේශ විනිමය පාලන පනත
කියලා.
ඒ පනත සංශෝධනය කළා. මොකද කළේ? ඒ පනත සංශෝධනය කළා. ජාවාරම් කාරින්ට මේ රටේ අපනයන ආදායම් පිටරට සංගවලා තියන්න පුළුවන් නීතිය ගෙනාවා. නීතිය බුරුල් කළා. දැන් මන්න විජේදාස රාජපක්ෂ මැතිතුමා කියනවා ගියා අයවැය විවාදයේ
ඉතින් අවසන් කරන්න කරු මන්ත්‍රීතුමා.
මම අවසන් කරනවා. ගියා අයවැය විවාදයේදී තුමා කියනවා ඩොලර් බිලියන 54ක්
ඩොලර් බිලියන 54ක් පිටරට පාක් කරලා තියෙනවා කියලා. ඉතින් බලන්න. දැන් අඩු ගානේ මේක අපිට මේ අයවැය උත්තරයක් හැටියට යන්තම් හරි අපිට හිතන්න තිබ්බා. මේ විදේශ විනිමය පනත සංශෝධනය කරන වගන්තියක් මේකට පොරොන්දුවක් දුන්නා නම් අපිට මේ අයවැය ගැන බලාපොරොත්තුවක් තියන්න තිබ්බා. නෑ. එතුමා 2022 ගෙන ආපු අතුරු අයවැය නම් කිව්වා. අතුරු අයවැය නම් කිව්වා විදේශ විනිමය පනත සංශෝධනය කරනවා කියලා.
නමුත්
මේක කළා නෑ. ඒ නිසා අපිට තා පැහැදිලි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ අයවැය වනාහි වචන වලින් සරසිලි කරපු වචන වලින් ආරවට්ටම් දාපු වචන වලින් ප්‍රබන්ධ කරපු සාහිත්‍යමය යෙදුම් වලින් ප්‍රබන්ධ කරපු විසකුරු අයවැයක් මේකෙන් මේ රට අපායෙන් අවීචයට ගෙනියනවා මිසක් එතනින් ගොඩට ගන්න පුළුවන් කමක් නැහැ කියන එක අවධාරණය කරමින් තමුන්නාසර ස්තුතිවන්ත වෙමින් අපි නවතිනවා. බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු සමන්ත්‍රය හෙරත්නැත්තුමා. ඔබතුමා විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
කීයද සබත?
8ක කාලයක් ලැබෙනවා. විනාඩි 8ක්. 8ක්
මදි.
මදි. මම හිතනවා විශේෂ මිසුතිවන්ත වෙන ඔබතුමාට 9 වෙනි පාර්ලිමේන්තුවේ 78 වන අයවැය ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරපු අවස්ථාවේ ඒකට අදහස් කීපයක් එකතු වීමට ලැබීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා. ඒ වගේම අපි දන්නවා ගරු සභාපතිතුමනි විපක්ෂයේ කියන විදිහට සහ ඒ වගේම අපිට අවබෝධයක් තියෙන විදිහට ලංකාවේ හොඳම මුදල් අමාත්‍යවරයා අයවැය ඉදිරිපත් කර මුදල් අමාත්‍යවරයා එක්කෙනෙක් ඉපදිලා නැහැ. අනෙක් කෙනා මැරිලා. ඒ අදහස් ප්‍රකාශ කරන ආකාරයට අපිට හැඟෙන්නේ ඒකයි. ඒ වගේම මේ සියලු දෙනාම අඩුවැඩි ආකාරයෙන් මේ හැමදේට වා කියන්න ඕන. ඒක නෑ කියන්න බෑ. දැන් අද මොකද දවසේ හොඳම මාතෘකාව? අද දවසේ හොඳම මාතෘකාව තමයි එකක් ශ්‍රී ලංකා ක්‍රිකට්. අනිත් එක තමයි රාජපක්ෂ පවුල හොරා කෑවා. මේ සියලු දෙනාම තඩිබානවා රාජපක්ෂලා තමයි මේ සියෝ දෙවලට වා කියන්න ඕන කියලා. අද දවසේ ප්‍රධාන මාතෘකාව වෙලා තින්නේ ඒක. අද මිනිස්සුන්ගේ ප්‍රශ්න ඒ වගේම අනිකුත් සියලු දේවල් ඒ ප්‍රශ්න වලට වා කියන්න ඕන රාජපක්ෂවරු. ඒ කියන දේ තමයි මම හිතන්නේ මේ හැම කෙනාම කටින් කියවෙන්නේ. ඉතින් අද මේ කතා කරන හැම මහත්යෙක්ම එක කාරණයක් සිහිපත් කරගන්න ඕනේ. අද දෙවුන්තර දුඩු ඉඳන් පේදුරු දුඩුට ගිහිල්ලා ආපහු ගෙදරට එන්න පුළුවන් ඒ වටපිටාව සකස් කරෙත් රාජපක්ෂ මහත්තයා කියන එකත් මතක තියාගන්න ඕනේ. අද මේ කතා කරන හැම මහත්යෙම අදහස් ප්‍රකාශ කරන්නේ අද අනුර කුමාර සානායක මහත්තයා ඇමරිකාවේ ගිහිල්ලා ඇමරිකන් කොඩියයි ශ්‍රී ලංකා කොඩියයි එකට ඈඳලා අදහස් ඉදිරිපත් කරන්නේ. ඒ වගේම අපේ විපක්ෂ නායකතුමා බස්සයක් කෙලවගෙන ගිහිල්ලා අද අදහස් ප්‍රකාශ කරන්නේ. ඒ නිදහස මේ රටේ ඒ අයට ලබා දුන්නේ රාජපක්ෂ මහත්තයා කියන එකත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න ඕනේ. අද එක දෙයක් අරමුණු කරගෙන නඩුවක් දැම්මා. ඒ නඩුවට අද තීන්දුවක් දීලා තියෙනවා. හැබැයි රණසිංහ ප්‍රේමදාස මහත්තයා කාලේ වෙච්ච දේවල් වලට නඩුවක් දැම්ම නම් එහෙම ඒකට වා කියන්න ඕන රණසිංහ ප්‍රේමදාස මහත්තයා කියලා උසාවියේ තීන්දුව කරන්නේ නැති වෙයිද? එහෙම නැත්නම් යහපාලන ආණ්ඩුව කාලේ ආර්ථිකයට විශාල විනාශයක් කරේ අහවල්ලු කියලා උසාවියේ තීන්දුව කරන්නේ නැති වෙයිද වා කියන්න ඕන එයි කියලා. ඉතින් මේ එක අර එක 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 කොටසක් අල්ලගෙන ඒ කොටසට විතර පහර දෙන්නට මේක අවස්ථාවක් කරගෙන තියෙනවා. විශේෂයෙන්ම මේ අද ජනාධිපතිතුමත් අද යම් වාග්කීමක් අරගෙන අද විශාල මං හිතන්නේ වාග්කීම පෙරදරි කරගෙන මේක හොඳම අයවැය නෙමෙයි. මේක හොඳම අයවැය නෙමෙයි. රණල් වික්‍රමසිංහ ජනාධිපතිතුමත් කිව්වා මං ඉදිරිපත් කරන හොඳම අයවැය නෙමෙයි. ඒකට සියලු දෙනාගේම සහයෝගය අවශ්‍යයි. අද දැන් සජිත් ප්‍රේමදාස මහත්තයා හිතනවා බස් එකක් කරවන ගියාම ඒ බස් එකට ඩොලර් ටිකක් හම්බෙයි කියලා. බස් එකට හැමෝම ඇවිල්ලා ඩොලර් කොට ගහයි කියලා හිතනවා. ඊළඟ ජනාධිපතිවරයා බවට පත් වුණාම එතුමාට විශාල මං හිතන්නේ අර සක්‍රදෙයියෝ ඇවිල්ලා උදව් කරයි කියලා හිතනවත් දන්නේ නැහැ. අනුර කුමාර සානායක මහත්තයා හිතනවත් දන්නේ නැහැ. ඩොලර් 500 හැම රටකමයින් ජීවත් වෙන විදේශිකයන් ලැබිලා මේ රට සංවර්ධනය කරන්න පුළුවන් කියලා හිතනවත් දන්නේ නැහැ. එහෙම හිතනවනේ ඒක මහා පට්ටබල් බොරුවක්. අපි කියන්න ඕන ඕනෑම කෙනෙක් දැන් ඊළඟ ජනාධිපතිවරණයක් එනවා. ජනාධිපතිතුමාටත් ඕනනම් තිබ්බා මේක ආලවට්ටම් දාලා අයිස්ක්‍රීම් තවරලා ඈ හොඳ ආකාරයෙන් හොඳ කේක් එකක් විදිහට මේක ඉදිරිපත් කරන්න තිබ්බා. හැබැයි මේක එතුමා කිව්වේ නෑ හොඳම අය වේ කියලා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන අද හැමෝම දැන් අපි දැක්කා මීට පෙර කතා කරපු බොහෝ දෙනෙක් දැන් ගාමිණී සානායක මහත්තයා මහවැලි ව්‍යාපාරය ගැන මම හිතා ව්‍යාපාරය ගැන හොඳ මේ රටේ හොඳ දෙවන්ත ශක්තිමත් ව්‍යාපාරයක්. හැබැයි මහවැලි ව්‍යාපාරුත් ඒ දවස්වල ගාමිසානායක මහත්තයලා හොරකම් කරා කියලා යම් මතයක් මේ සමාජය තුළ තිබ්බා. ඒ වගේම රණසිංහ ප්‍රේමදාස මහත්තයා මේ රටේ සොත්විපාලි මහත්තයා සොත්විපාලි මේ රටේ ආර්ථික හැසිරෙව්වා කියලා සමාජ මතයක් මේ සමාජය තුළ තිබ්බා. එහෙම නෑ කියන්න බෑ. එහෙනම් අද අපි හැමෝටම කියන්න ඕනේ මෙතන ඉන්නවනම් දැන් ඔය ඉන්නේ පහුගිය කාලේ ආණ්ඩු කරපු අයනේ. ඒ වෙලාව ජනාධිපතිතුමා කැමැත්තුමා. ඒ වෙලාවේ මේ හැමදෙනාම අඩු වැඩි වශයෙන් එකට දායක වෙච්ච අය. ඒද කාටවත් මේ වාග්කීමෙන් බැහැර වෙන්න බෑ. අපිත් නාවක මන්ත්‍රීවරුද අපිට මේ වාග්කීමෙන් බැහැර වෙන්න බෑ අපිට. අපි මේ පාර්ලිමේන්තු නියෝජනය කරන මහජන නියෝජිතය විදිහට අපිට මේ වාග්කීමක් අපිට තියෙනවා. ඉතින් විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕන රටේ අද අපි ගරු සභාපතිතුමනි මේ රටේ නිදහස ලබාගෙන අවුරුදු 75ක් වෙනවා. අපි තාමත් සුද්ධංකයේ නිදහස ලබා ගත්තත් ආර්ථික වශයෙන් අපි තාමත් නිදහස ලබාගෙන නැහැ. අපි ආර්ථික වශයෙන් තාමත් අපි නිදහස ලබා ගන්නට අපි පතමන ජාතියක්. ඉතින් ඒකට අපිට අවශ්‍යයි හැමදෙනා දැන් අපි විශේෂයෙන්ම ජනතාවට අපි නිකන් ඛණ්ඩ දීලා මිනිස්සුන්ට ඒ වගේම අපි දන්නවා නිෂ්පාදන ආර්ථිකය ගැන අපි හැමදාම කතා කරනවා. නිෂ්පාදන ආර්ථිකය ගැන කතා කරලා අපි නිෂ්පාදනය කරන දෙයක් නැහැ. අපි මිනිස්සුන්ට හුරු කරේ හැමදාමත් මේ රටේ අපි දන්නවා එක්කෙනෙක් ආවම ජනසභිය දුන්නා, අනිත් එක්කෙනා ආවම සමෘද්ධිය දුන්නා. මේ රටේ මිනිස්සුන්ට හුරු කරේ නිකන් ඉඳලා ඛණ්ඩ දෙන්න නිකන් ඉඳලා හැමදාමත් කටරේන ක්‍රමවේදයන් තමයි හැමදාමත් හුරු කරේ. ඒඳ අපි සියලු දෙනාට වාගීමක් තියෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකය මේ රට ධර්ම කලාපී රටක්. මේ රට අද මිනිස්සුන්ගේ විශාලම ප්‍රශ්නේ තමයි දැන් සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගැන. දැන් මට මතක හිටේ හෙක්ටරක් පහ මන්ත්‍රීතුමා කිව්වා සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගැන මේකේ කිසිම දෙයක් සඳහන් වෙන්නේ නැහැ කියලා. හත් දෙයියනේ මේකට හැම මගුලක්ම දාන්න පුළුවන්ද මේ අයවැයට? මේකේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත ගැන සඳහන් වෙන්නේ නැහැලු. අරක සඳහන් වෙන්නේ නැහැ කියනවා. මේක සඳහන් වෙන්නේ නැහැ කියනවා. මේක හැම දෙයක්ම දාන්න බෑ. ඒකට දාලා තියෙන දැන් අපි දන්නවා දැන් විමද්දගත අපිට අවුරුදු 3ක් තිස්සේ හම්බුන්නේ නැහැ. දැන් මේ වෙලාවේ අපිට වෙන් කරලා තියෙනවා දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් මිලියන 11250ක්. ඉතින් අපිට පුළුවන් සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත නගා සිටුවේ වැඩපළ අපිට දියත් කරන්න. අපිට මේ මුදල් උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් මේ හැම එකක්ම මේකට දාන්න බෑ තමයි. ඉතින් ඒක අපි තේරුම් ගන්න ඕන. ඉතින් විශේෂයෙන්ම මේ අවස්ථාවේ අපි කියන්න ඕනේ මේ රටේ හිටපු කුතහස්ස දේශපාලඥයෙක් තමයි ආචාර්ය ඇන්නම් පෙරේරා මැතිතුමා. ආචාර්ය ඇන්නම් පෙරේරා මැතිතුමා තමයි මේ රටේ අයවැය පරතරයක් නැතුව මෙරට අයවැය ඉදිරිපත් කරපු මුදල් අමාත්‍යවරයෙක්. ඉතින් එතුමායෙන් පස්සේ මාර කිව්වේ එකයි තාමත් මේ රටේ
තව විනාඩි දෙකක්
තිබෙනවා. තාමත් මේ රටේ අපි බලාපොරොත්තු වෙන මුදල් අමාත්‍යවරයා තාම ඉපදිලත් නැහැ, අනිත් කෙනා මැරිලා. අපි සංකල්පනේ, අපි හැම වෙලාවම සංකල්පීය වශයෙන් තමයි බොහෝ දේවල් අපි විග්‍රහ කරන්නේ. ඉතින් ඊතරදී විශේෂයෙන්ම අවුරුදු 75ක් තිස්සේ අපේ රටේ නිදහස අපි ගත්තත් තාම සුද්ධංගේ නිදහස් වුණත් ආර්ථික වශයෙන් නිදහස ලබා ගන්න අපිට බැරිලා තියෙන කාරණේින්ද ඒ වගේම අපි සම්මදාමත් කියන අපි සංවර්ධනය වෙමින් පවතින රටක්. අපි කෘෂිකාර්මික රටක් කියන සංවර්ධනය වෙමින් පවතින රටක් කියන අපි කෘෂිකාර්මාන්තය අතුරු තිස්සහට ගිහලා නැහැ ගරු සභාපතිතුමනි. එහෙනම් මේකට අවශ්‍යයි විශේෂයෙන්ම ආකල්පීය වෙනසක් අවශ්‍යයි. ඒකට තමයි අපේ ජාතික විශේෂයෙන්ම ජාතික ප්‍රතිපත්තියෙන් අවශ්‍යයි කියන්නේ ඒකට. අපි තාමත් හැමදාමත් මේ පාර්ලිමේන්තුවේ කතා කරනවා ජාතික ප්‍රතිපත්තියෙන් අපි හදන්න කියනවා. ඉතින් අද අපිට තියෙනවා මම හිතන්නේ මේ අමාත්‍යවරුන්ට තියෙන විශාල වාග්කීමක් පැවරෙනවා ඒ ජාතික ප්‍රතිපත්තියෙන් හදලා මේ කෘෂිකාර්මික රටක් විදිහට. ඉතින් අපිට හැමදාමත් හැම වෙලාවෙම රජයක් විදිහට ජනතාවට අර නිකන් ඛණ්ඩ දෙන න්‍යාය අයින් කරලා මේක ස්වයංපෝෂිත රටක්
කාලයවසන් කරවන්නතුම
ඒ සැලසුම් හදන්නට මම හිතනවා අපේ ගරු අමාත්‍යතුමන්ලා ඒ අවශ්‍ය මැදිහත් වීම කරන්න ඕන කියන එක මේ අවස්ථාවේ සිහිපත් කරනවා. ඉතින් විශේෂයෙන්ම හැම වෙලාවෙම මට ගරු සභාවතුම විනාඩියක් දෙන්න. අපි හැම වෙලාවෙම මේ දැන් පඩිණි වැඩ කරනවා නම් අපි බදු ගහන්න ඕන මිනිස්සුන්. ඒ බදු බර වැටෙන ජනතාවට. එතකොට මෙතනදී විශේෂයෙන්ම ගරු සභාපතිතුමනි මේක ධර්ම කලාපීය රටක්. අද විදුලියට විශාල වශයෙන් ගෙවන්න ඕන මෙරට අහිංසක ජනතාව. මම ඉල්ලීමක් කරනවා අපේ විදුල බල ඇමතුමාගෙන් අද සෝලපව දැන් මේ තියනවනේ සූර්ය කෝෂ ටිකක් අපිට හැම ගෙදරටම දුන්නා. ඒක මිනිසුන් සමහරලාවට ණය යෝජනා ක්‍රමයක් දීලා හැම ගෙදරටම මේක අපි කරන්න ඕනේ. අපි ප්‍රතිපත්තියක් විදිහට ක්‍රියාත්මක කරා නම් මේක අපේ ජාතික පද්ධතිය අපිට විශාල විදුලි ප්‍රමාණයක් අපිට නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ වැඩවලට නිර්මාණශීලී වැඩවලට අපි යන්න ඕනේ. ඉතින් මම මේ අවස්ථාවේ ගොඩක් අතට අදහස් ඉදිරිපත් කරන්න තිබුණත් විශේෂයෙන්ම අපි රටක් විදිහට අපි දන්නවා
කාලය අවසන් කරු මන්තුමා
අපි රටක් විදිහට බොහෝ වෙලාවට අපි හැම අවස්ථාවකදීම මේ රටේ ජනාධිපතිවරයා ගෙදර ඇරියා, අග්‍රාමාත්‍යවරයා ගෙදර ඇරියා, මුදල් අමාත්‍යවරයා ගෙදර ඇරියා. මැයි 9 වෙනිදා මේ 9 වෙනි පාර්ලිමේන්තුවේ හැම වෙලාවෙම හැම දෙයක්ම සිද්ධ වෙලා තියෙන හැම මාසෙම 9 වෙනිදා. ඒකයි ලස්සනම දේ මට මතකයි හැටියට. එහෙනම් මේක ඉතිහාසයේ අමතක නොවන දවස් තමයි අපිට හැම අවස්ථාවකදී අමතක නොවන දවස් විදිහට මේ 9 වෙනිදා අපිට ඉතිහාසයේ සටහන් වෙනවා. එහෙනම් මේක අපි විශේෂයෙන්ම අපි වැටිච්ච තැනින් නැගිටින්නට අවශ්‍ය ශක්තියක් අරගෙන ඒ අවශ්‍ය විශේෂයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කරලා ඒකට අවශ්‍ය නීති රීති සම්පාදනය කරලා අවශ්‍ය දායකත්වය ලබා දෙමු කියන ඉල්ලීමත් කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධව ඔබතුමාගේ ස්තුතියන්තයෙන් මම නියන්න බොහොම ස්තුතියි.